සමයේ තුමමන ඉරුදිනටනයමිත සුවිශේෂ පාටයට සවන්දෙන්. ජවාතුමාගේ සුවිශේෂයේ හතරවන පරිච්ෂේදයේ පස්වන වගන්තියේ සිට විසිහායවන වගන්තිය දක්වා. ජෙසුස් වහන්සේ ජාකෝබ් තම පුත් ජෝසෙෆ්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. ජාකෝබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන්වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මත්දහන් වෙලාව පමණ විය. එකල සමාරිය ස්ත්‍රියක් වතුර අදින පිණිස පැමිණියාය. මට වතුර ටිකක් දෙන්නැයි ජෙසුස් වහන්සේ ඇයට වදාළ සේක. ඒ වෙලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලට ගම් පිණිස නගරයට ගොස් සිටියෝය. සමාරිය ස්ත්‍රියද යුදෙව්වකු වන ඔබ සමාර ස්ත්‍රීයක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ කෙසේ දැයි ඇසුවාය. එසේ කීවේ යුදෙව්වරුන් හා සමාරියන් අතර ගනුදෙනුවක් නොවූ බැවිනි. ජෙසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට වතුර ටිකක් දෙන්නේ ඔබට කියන්නේ කවරෙක්ද කියාත් ඔබ දැන සිටියේ නම් ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත. එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතේ වදාළසේක. ස්ත්‍රියද මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත. ළිඳත් ගැඹුරුය. එබැවින් මේ ජීවන ජලය ඔබට කොයින්ද? මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකෝබ්ය. ඔබ ඔහුට වඩා උතුම් දැයි විචාලාය. ජෙසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින් මේ වතුර බොන හැම කෙනෙකුම නැවත පිපාසය ඇතිවන්නේය. එහෙත් මා දෙන වතුර බොන කවරෙකුට වුවත් කිසි කාලයක පිපාසය ඇති නොවන්නේ. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දියුණුවක් වන්නේයයි වදාළසේක. ස්ත්‍රිය කතා කරමින් මහතානි, මට තවත් පිපාසය ඇති නොවන පිණිස වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොයන පිණිස ඒ වතුර මට දුන මැනවයි කීවාය. ජෙසුස් වහන්සේ ඒ අමතා, යන්න, ඔබේ ස්වයං පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නයි වදාළ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මට ස්වයං පුරුෂයෙක් නැතයි කීවාය. ජෙසුස් වහන්සේද, මට ස්වයං පුරුෂයෙක් නැතයි ඔබ කීවා හරිය. නන්ද ඔබට පුරුෂයෝ පස්තනික් සිටියාහ. දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නොවේ. මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවේ යැයි වදාළසේක. ස්ත්‍රිය උන්වහන්සේ අමතමින්, මහතාණෙනි, ඔබ දිවිසිවරයෙකු ලෙස බව මට පෙනේ. ජෙසුස් වහන්සේ කියන මෙසියස්තුමන් එන බව දනිමි. උන්වහන්සේ පැමිණි කල සියල්ල අපට ධර්මා වදාරණ සේකයි කීවාය. මේ ඔබ සමග කතා කරන මම ඒ තැනැත්තා විමි. ජෙසුස් වහන්සේ වදාළ සේක. මා කළ සියල්ල උන්වහන්සේ මත වදාළ සේකේ සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා ඒ නුවර සමාරියන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ අදහාගත්ත. එබැවින් සමාරිය උන්වහන්සේ වෙතට පැමිණි කල තමන් සමග නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේද දෙදවසක් එහි නැවතුණු සේක. තවද බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචන නිසා අදහාගත්තෝය. ඔහු ස්ත්‍රියට කතා කොට, දැන් අප අදහන්නේ ඔබ කීම නිසා ඔබේ කීම නිසා නොවේ. අපම උන්වහන්සේගේ බස් අසා උන්වහන්සේ සැබවින්ම ලෝකයේ ගැලුම්කාරයන් බව දැනගත් නිසායයි කීහ. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුවන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි සතාරක සමයේ තුන්වන ඉරුදින තුළයි මේ සිටින්නේ. සතාධික කාලය අපි දන්නවා විශේෂයෙන්ම සාන්ත ස්වභාවයේ මූලික අරමුණ වන්නේ අප ලැබූ ප්‍රසාද ස්නාපන කැඳවීම යළි අවධාරණය කර ගන්නට අපට අවස්ථාව සලසා දීමයි. සතාරිකේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තු තමයි ප්‍රසාද ස්නාපන කැඳවීම වෙතට අපිව යළිත් අවදි කරවීම. එනිසා අපිට පේනවා විශේෂයෙන්ම මේ පළමු වසර කියවීම් වල ඉරුදිනෙන් ඉරුදින මනා ලෙස ප්‍රසාද ස්නාපනීය සංකේතයන් ඉදිරිපත් කරනු ලබනවා. අද සමරිතානු ස්ත්‍රිය පිළිබඳ කතා. ජලය තමයි සංකේතය. ජලය ප්‍රසාද ස්නාපන සංකේතයක්. ලබනේදා ජාතන්ද්‍යාසු උපක්‍රීමේ පුවත. එතන සංකේතය වෙන්නේ ආලෝකයයි. ආලෝකය ප්‍රසාද ස්නාපන සංකේතයක්. ඊට පස්සේ අවසාන ඉරිදා ලාසරස් මරණින් නැගිටීම. එහි සංකේතය ජීවනයයි. ජීවනය ආයතරයක් ගත්තම ප්‍රසාද ස්නාපන සංකේතයක්. එතකොට අපිට පේනවා කොහොමද ඉරුදිනෙන් ඉරුදින ජනවන්දනාමය තේමාවන් ඔස්සේ ප්‍රසාද ස්නාපන කැඳවීමේ ගැඹුරට අපව සාන්ත සභා මාතාව මේ කියවීම් ඔස්සේ අරන් යන්නේ කියලා. අද සමරිතානු ස්ත්‍රීය පිළිබඳ කතාවෙන් කොටසක් තමයි ඔබට සවිශේෂයෙන් අසන්නට ලැබුණේ. ස්වාමීන් වහන්සේ දකින මේ සමරිතානු ස්ත්‍රීය තුළ ලොකු හිස් බවක්, ලොකු පිපාසාවක්. ඒකයි ජේසු ඇයට කියන්නේ, ඔබ පිපාසාවකින් ඉන්න බව මට පේනවා. හැබැයි ඒක ඔබ දැන් බොන ජලයෙන් නිවා ගන්නට බැහැ. මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැක්ක ඇගේ අතුලාන්ත ජීවිතය. උන්වහන්සේම කියනවා, ඔබට පිරිමි පස්තෙනෙක් හිටියා. දැන් ඉන්න කෙනා ඔබේ ස්වාපුරුෂයා නෙමෙයි, මේ හයවෙනි කෙනා. ඔබගේ ජීවිතය අමිහිරි, රසයක් නැති, එපා වුණු, තනි වුණු, කොන් වුණු ජීවිතයක් වෙලා තිබෙන බව ස්වාමීන් වහන්සේ දකිනවා. ඒකයි උන්වහන්සේ ඇයට දෙන්නට උත්සාහ කළේ ජීවනදායක ජලය. ජීවනදායක ජලය කියන්නේ ශුද්ධාත්මයානන් තුළ වූ ජීවිතය. එතකොට ස්වාමීන් වහන්සේ ඇය තුළ දැක්ක ලොකු හිස් බවක්, ලොකු පිපාසාවක්. ඇය හුඟක් දෙයක්, ලොකු දෙයක් හොයන බව උන්වහන්සේ දැක්කා. ඇගේ පෞකාර ජීවිතය තුළින්ම ස්වාමීන් වහන්සේ ඇයට පෙන්නුම් කර දුන්නා ඇය හොයන තැන්වලින් නියම සතුට ඇයට ලබා ගන්නට බැරි බව, ජීවිතේ පූර්ණත්වය ඇයට ලබා ගන්නට බැරි බව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේම ජීවිතය ඇයට දුන්නා. උන්වහන්සේගේ ජීවිතය ලබා ගත්තයින් පස්සේ ඇයට වෙනස තේරුණා. This is what I have been searching for in wrong places. ඇය එහෙම කියන්නට ඇති. මට ලොකු හිස් බවක් තිබුණා ජීවිතේ. මම ඒක වැරදි තැන්වල, වැරදි පුද්ගලයන් තුළ, වැරදි ආශ්‍රයන් තුළ හෙව්වා. මට හම්බුනේ නැහැ. දැන් මට ජීවිතේ තිබුණු පිපාසය සංසිඳුවා ගන්නට හැකි වුණා. දැන් මට ඇති. අවසානයේ සමරිතානුස්ත්‍රිය ස්වාමීන් වහන්සේට එහෙම කියන්නට ඇති. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේක තමයි පොදු මිනිස් අත්දැකීම. මනුස්සයා හැම දෙයක් තුළින්ම හොයන්නේ සතුටයි. පෙම්වතා ආදරය තුළින් හොයනවා. සුරූපිනිය ලස්සන පසුපස ගිහිල්ලා හොයනවා. සල්ලාලයා විනෝදය පිටුපස්ස ගිහිල්ලා හොයනවා. දේබද්දා සුරාව තුළින් හොයනවා. මේ මොනවා හෙව්වත්, මේ මොකක් ළඟ හෙව්වත්, හොඳ හෝ නරක මනුස්සයා හොයන්නේ සතුටයි. ජීවිතයට අර්ථයක්. හැබැයි කොච්චර ලැබුණත් එයින් සෑහීමකට පත් වෙන කෙනෙක් නැහැ. කවුද කියන්නේ, කවුද කිව්වේ මට දැන් ආදරය ලැබුණා 100%ක්, මීට වඩා මට ඕනේ නැහැ. මට හොයපු දේ 100%ක් මට හම්බ වුණා, දැන් මට ඇති. කවුද කිව්වේ? ලස්සන හොයන නිරූපිනිය කිව්වද? දැන් මම හොයන ලස්සන මට ලැබුණා 100%ක්. මම හොයපු දේ හම්බ වුණා, දැන් මට ඇති. මනුස්සයා කිසිම දෙයකින් 100%ක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නට බෑ. ඇයි? අපිව මවලා තියෙන්නේ අසම්පූර්ණත්වයේ ළඟ නවතින්නට නෙමෙයි. අපිව මවලා තියෙන්නේ සියල්ලේ සම්පූර්ණත්වය කරා යන්නයි. 100%ක් තියෙන තැන හොයන්නයි. ඒක අයිති කරගන්න තුරු වෙන මොනවා ලබාගත්ත මනුස්සයා කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. කොතනද මේ පූර්ණත්වය තියෙන්නේ? දෙවියන් වහන්සේ ළඟයි. දෙවියන් වහන්සේව නොලබා අනෙක් මොනවා පස්සේ මනුස්සයා ගියත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එනිසා මේ ලෝකේ ලස්සන ළඟ වැටෙන අය තේරුම් ගන්නට ඕනේ ඒක ඡායාවක් විතරයි. 100%ක ලස්සන තියෙන දෙවියන් වහන්සේ ළඟයි. යහපත්කම මේ ලෝකේ දකින අය මතක තියා ගන්නට ඕනේ ඒක ඡායාවක් විතරයි. යහපත්කමේ 100% තියෙන දෙවියන් වහන්සේ ළඟයි. සතුට සොයන අය මතක තියා ගන්නට ඕනේ මේ ලෝකේ සතුට ඡායාවක් විතරයි. 100%ක් ඒක තියෙන දෙවියන් වහන්සේ ළඟ විතරයි. අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ සඳහායි. දෙවියන් වහන්සේ අයිති කරගත්තාට තමයි මනුස්සයා කියන්නේ. මනුස්සයා කියන්නට යන්නේ මම හොයපු දේ දැන් මට ලැබුණා. තවත් මට ඕනේ නෑ. 100%ක් මම සම්පූර්ණයි කියලා. බයිබලයත් මේ පොදු මිනිස් අත්දැකීම විස්තර කරනවා නැවත නැවත පිපාසාව කියන තේමාව ඔස්සේ. ඒකයි ගීතාවලියේ 42 ගීතය පැහැදිලිව කියන්නේ දෙවියනි මුවා සිසිල් දියදහරට ලොල්වන සේ ඔබ කෙරෙහි මම තද පිපාසයක් ඇත කියලා. ඒකයි අවසානයේ සමෘතානුස්ත්‍රිය කිව්වේ ඒ වතුර මට දුන මැනව කියලා. ඇගේ ජීවිතේ ඇත අවශ්‍ය වුණු සතුට, සමෘතානුස්ත්‍රියට අවශ්‍ය වුණු සැනසීම අවසානයේ ස්වාමීන් වහන්සේ තුල ඇය ලැබුවා. ජේසුස් තුල තම ජීවිතයේ පිපාසය සංසිඳීමේ සතුට ඇය අත්දැක්ක විතරක් නෙමෙයි, සුවිශේෂයේ අවසානයේ කියනවා ඇය ඊට පස්සේ මේක ගිහිල්ලා අනිත් අය අතර පතල කළා. අනිත් අය අතරට මේක අරන් ගියා. ස්වාමීන් වහන්සේ ගැලුම්කාරයා කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, සමෘතානු ළඟ ජීවිතේ ලොකු පිපාසාවක හිටියා. ඇයට ජීවිතේ කවුරු හිටියත් ඇයට තේරුණා යමක් අඩුයි කියලා. අපේ ජීවිතය දෙස හැරලා බලනකොට අපිටත් ඒ දේම කියන්නට පිළිවන්ද? අපේ ජීවිත තුලක් තියෙනවද පිපාසාවක්? අපි මේ පිපාසාව සැබවින්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරලා තියෙනවද? ප්‍රසාද ස්නාපනය ලැබපු අපි නැවත ස්වාමින් වහන්සේගේ ජීවනයට ඇතුල් වුණා. දැන් අපි ඒ ජීවත් විය යුතුයි. ප්‍රසාද ස්නාපනය ලැබපු අපි නැවත ස්වාමින් වහන්සේගේ ජීවනයට ඇතුල් වුණා. දැන් අපි ඒ ජීවත් විය යුතුයි. ප්‍රසාද ස්නාපනය ලැබපු අපි ජේසුගේ ජීවන ජල ධාරට සහභාගී වුණා. සුද්ධාර්මයන් වහන්සේගේ මාලිගාව බවට පත් වුණා. අපේ ජීවිතයේ එකම පිපාසාව විය යුත්තේ දෙවියන් වහන්සේ.
සිතයිරාගෙන නොවේ, සිතයිරාගෙන නොවේ, හැරියෙන් සමිඳන් වෙතේ. කරුණාවන්තය දයාවන්තය අමිදානන් වෙතේ. පව්කාර වූ පුතෙත් ලැබූ දයාවන්ත ස්නේහයේ නිමල බව සොයා සැබෑ සිතින් හැරින් පියාණන් වෙහෙතේ ආදර පියාණන් වෙහෙතේ වතිරාගෙන නොවේ සිතිරාගෙන නොවේ හැරින් සමිඳාන කරුණාවන්තය දයාවන්තය හැරියෙන් සමිඳානන් වෙහෙතේ
අමිදානන් වෙහෙතේ